సమంతా చక్రవాళేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంతా నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా. సుపిన్వత్ని, మే పిన్నతున్ హెమ దినామ అదత్ బలాపురుత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయ్. మే దేశనావి దాయకత్వ అపే పిన్వత్ తిలక్ పొన్సేకా మెతితుమన్ దేతి పొన్సేకా మెతిని ప్రధాన పిన్వత్ పిరిసాయి మీ దాయకత్వే గిన కటయుతు కరాన్ని తే అత్తు బోమ సద్ధా సంపన్నవ మే అవస్థావ బోమ కెసే హో సకస్ కరగంట కెపవీమిన్ మగ బలాగనిదలా అద మీ దేశనావట దాయకత్వే గిన కటయుతు కరనో. తే దెప్పల ప్రధానవ నిరస్సునావు కళ్యాణ మిత్ర మే బో అయ ఇతామ సద్ధావిన్ ధర్మీయ దివును కరణాయ భావనా కరణాయ పిలివెత్ పురాగణ ఇసరహట అంట జవయక్తినాయ. మీ హెమ దినాటమ జీవితావబోధే పినిస మిదేశనామే కుసల్ బలవత్వేవా కిలపి అధిష్టాన కరణం. దెన్ ధర్మశ్రవణీకరన్నట కాలే పిన్నత్ని, మీ లోకయ సకస్వీమ దిహా బెలువామ అప్పట తేరెనువా బుద్ధ శాసనే దుఃఖక్కేల హదున్వన్నేమ హేతూన్ నిసా హటగద్ భవమాయ్. వినమాయ దుఃఖకీల అతిరేక పరిచ్ఛేదయక్ నెహే, హేతూన్ నిసా హటగత్త భవమ దుఃఖ. ఎనిసా తమై బుద్ధ వచనయ రూప ఉపాదానయ వితరక్ దుఃఖ విధియట దకిన్నే రూపస్కందయద దుఃఖక్ విధియటై సలకాలి. ఎనిసా తమై అర్హం కీల గుణయక్ వినమ తోరలా సమ్మా సంబుద్ధ కీల తవ గుణయక్ తీయని. అర్హంక్యాన్ని రూపయ ఉపాదాని వినేకము దుఃఖక్ వశేన్ దెకల ఉన్నాన్సే రూప ఉపాదాని దురుకల. సమ్మా సంబుద్ధ కీలకాన్ని రూపస్కందేమ దుఃఖక్ విదియట దెకల ఉపాదాని నిమి అన్న రూపస్కందేమ దుఃఖక్ విదియట దెకల ఏక పరిపూర్ణ వశయం అవబోధ కిరీమ పినిస భాగ్యవతున హంసే తుల తిబుడు అయోమయ హెకియావ తోరండ తమై సమ్మా సంబుద్ధ కీలకాన్ని. ఎదురు అర్హం కీలకాని రూప ఉపాదానయ తుల భాగ్యవతునాంసి అతిరేక కెలెస్ దెకల ఏక అతులే గొడనగిన క్లేశ ధర్మ్యాన్ పరిపూర్ణ దురు కల సమ్మా సంబుద్ధ వెన్ని ఉపాదానయ పమనక్ నువ మీరు రూపయ కొతన పెవతున దుఃఖక్ భవ దెక మీ రూపే అసురు కరగిన పోనో భావిక భవ సంకార పునర్భవే హదన భవ సంస్కార దుఃఖే సముదయ నేద కీల దెక్క. అనేకాయి బుదురజన్నసే సమ్మా సంబుద్ధ వెయ్యింది అన్న ఏ వగే ఏమ బలనకొట బుదురజనస ఉపాదానీ దుఃఖక్ విదియట సెలకు అపమనక్ నువ హేతుడ్నిసా హటగత్త భవమ దుఃఖక్ విదియటై సెలకువి. ఏకాయి బుద్ధ శాసనికాన్ని దుఃఖమేవ హి సంబోధి దుఃఖం తిట్టతి చేతివా. యం విలావక నాణ్యత్ర దుఃఖం సంబోధి నాణ్యత్ర దుఃఖ నిరుచ్యతి. మీ లోకయ హేతున్నిసా హటగత్త భావం నిసా దుఃఖ నిమి హేతున్నిసా హటగత్త నిసా దుఃఖక్ తమై. హెబై శివుమ బెలువామ తేరెనువా హేతున్నిసా హటగత్త కమమై దుఃఖ హేతున్నిసా హటగత్త కమమ దుఃఖ నిసా నాణ్యత్ర దుఃఖం సంబోధి దుఃఖేమ సంభవయక్ మిసక్ దుఃఖమ హటగన నాణ్యత్ర దుఃఖ నిరుద్యతి. నాణ్యత్ర దుఃఖేం తొర ఉదయక్ నిరుద్ధ విన్నే దుఃఖమ హటగన దుఃఖమ నిరుద్ధ వినో వితరై వినముఖక్వత్ నే లోకి అయి వినముఖక్వత్ నెత్తి హేతున్నిసా హటగత్త భవమై దుఃఖ హేతున్నిసా హటగత్త నిసా దుఃఖ మోరణం ఎత్త కథావ හේතුන් නිසා හටගත්ත හේතුන් නිසා හටගත්ත කම ඇතුලේ අවිද්‍යාව බලවත් නම් එයා තුල පින්වත්නි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන පරිමාවටම පෝනෝ භාවිකා භව සංකාරෝ පුනර්භවයේ හැදෙන භව සංස්කාර තියෙනවා. ඒ පුනර්භවයේ හැදෙන භව සංකාර තියෙන නිසා පුනර්භවයේ තියෙනවා අනාගතේ. ඒක තමයි ඉදිරියේ දුකේ සකස් වී ගලාගෙන යෑම. නමුත් මේ මොහොතේ ඉන්න තැනනි බලන්න කියන්නේ. ඒ ඉන්න තැනදීනේ පින්වත්නි විදර්ශනා කරන්න කියන්නේ. ඒකනේ කායानुපසනාවදී කියද්දී කායේ කායानुපසී විහෙරති කියලා කියන්න උනේ. ඒ කය තියෙන විදියටයි විදර්ශනාව ගන්නෙ. පරියංකයටම විදර්ශනාවට යනවා නෙමෙයි, පරියංකේ විදර්ශනාවට පහසුයි. චිත්තේ චිත්තानुපසී විහෙරති, තමන්ගේ සිත ඉන්න තැන දකින්නවා. ඒ සිත හටගන්න හතගන්න විධික්‍රමයේ ඇතුලේ පරිච්ඡේදයේ ඇතුලේම හිත දකින්නවා. දැන් ගොඩාක් අය බෞද්ධයන්ට මේක පැටලිලා තියෙන්නේ, ඒගොල්ලෝ භාවනාවට අනුපස්සනාව පාවිච්චි කරනවා. ඒගොල්ලන් වෙන වෙලාවට සිතට ඔහේ හැසිරෙන්න ඉඩ දීලා ඒක තේරුම් නොගෙන වාසය කරන. හිත හැසිරෙන්න ඉඩ දීලා තියෙන එක කිසි ප්‍රශ්නකුත් නැහැ, මොකද සිත පාලනය කරන්න බැරි එකක් නේ. ඒ නිසා සිත ඔහේ හැසිරුණාවේ. නමුත් එයා ඒ හැසිරෙන මට්ටම තුල සිත දකින්න හැකියාවක් යන්නේ පරියංකයේදී හිත දකින්න උත්සාහ කරනවා. පරියංකය කියන තැනට හිත දකින්න උත්සාහ කළාට වැඩේ සාර්ථක නැහැ. ඒකයි කියන්නේ කායේ කායානුපස්සී චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එතකොට පරියංකේට නෙමෙයි සිත දකින්නේ. ඒ සිත හැසිරෙන විදිහේදී ඒ තැනම සිත දකිමින් වාසය කිරීමේ අයෝමය හැකියාවක් ඒ ශ්‍රාවකයා දිනු කරනවා. ඇයි? හේතුන් නිසා හටගත්ත කමම දුක. හේතුන් නිසා හටගත්ත නිසා දුක මෝරනවා. ඒක වෙනම කතාවක්. මොන මට්ටමකට දුක මෝරන්නේ? පෝනෝභාවික භව සංකාර පුනර්භවයේ හැදෙන මට්ටමට භව සංස්කාර ගොඩ නැගීමට ඒක බලපානවා. හැබැයි හේතුන් නිසා හටගත්ත බවම හටගත්ත කමම දුක නම් ඒකයි බුද්ධ ශාසනය කියන්නේ නාඤ්‍යත්‍ර දුක්ඛං දුකේම හට ගැනීමක් විතරයි තියෙන්නේ. නාඤ්‍යත්‍ර දුක්ඛා නිරුජ්ජති, දුකේම නිරුද්ධ වීමක් විසක් ලෝකයක් නිරුද්ධ වෙන්නේ නැහැ. ලෝකයේ හේතුන් නිසා හටගත්ත කමම දුකයි, දුකම හටගෙන දුකම නිරුද්ධ වෙලා යනවා. එතකොට බැලුවාම එහෙම බලනකොට අපිට තේරෙනවා දුකින් නිදහස්සුණු ලෝකයේ ඇතුලේ කිසිම කතාවක් තියෙන විදියක් නැහැ කියලා. ලෝකයේ ඇතුලේ දුකින් මිදුණු මොනවාරි තියෙන නිසා කියලා, මොනවාරි තියෙන්න පුළුවන් කියලා හිතාන තමයි වඩා ශ්‍රේෂ්ඨ අරමුණු යයි ලෝකයාට අරමුණු කොටසක් මුණ ගැහෙන්නේ. මෙන්න මේ අරමුණු නම් ඉතින් ටිකක් හොඳයි කියලා එහෙම එකක් නැහැ. අපිට එහෙම තෝරලා බේරලා රේඛාවකින් වෙන් කරලා මෙන්න මේවා හොඳයි මේවා හොඳ නැහැ වගේ අපි බෙදාගන්නේයි. එම බෙදාගෙන වාසය කරන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, දුකේම හටගන්නේ දුකේම නිරුද්ධ වීමක් විතරයි තියෙන්නේ කියලා දකින්න බැරි වුණාට පස්සේ දුකට මෙහා පැත්තේ මොනවා හරි ලෝකේ ඇතුලේ තියෙන්න බැරි නෑ කියලා සිතුවිලි අපි තුල පවතිනවා. ඒ නිසා වඩා යහපත් ලොවක් හොයාගෙන අපි සැලසුම් ඉදිරිපත් කරනවා. වඩා යහපත් ලොවක් කියලා එකක් නෑ. දුක්ඛ මේවහි සම්භෝති, දුක්ඛමයි සම්භවේ වෙන්නේ. දුක කියලා අපි අඳුරන්නේ හේතුන් නිසා හටගත්ත බවමයි. හේතුන් නිසා හටගත්ත බවම දුක නම් නාඤ්‍යත්‍ර දුක්ඛං සම්බෝධි, නාඤ්‍යත්‍ර දුක්ඛා නිරුජ්ජති. දුකෙන් තොර දෙයක් හටගන්නෙත් නැහැ, දුකෙන් තොර දෙයක් නිරුද්ධ වෙන්නෙත් නැහැ. දුකෙන් දුකම නම් හටගන්නේ, දුකේම හට ගැනීමක් දුකේම නිරුද්ධ වීමක් නම් තියෙන්නේ. දුකට වඩා වැඩි යමක් ලෝකේ හොයන එක මොඩකමක් කියලා අපිට දැනුණාම අපි සංසිඳෙන්න පටන් ගන්නවා. ඒකට තමයි දුක අවබෝධ කරනවා කියන්නේ. ඔකට තමයි ඇත්තටම දුක අවබෝධ කරනවා කියලා කියන්නේ. එතකොට දැන් මේ දුකේම හට ගැනීම පදනම් කරගෙන ඇති වෙන අත්දැකීම් පරාසය තුළ අපිට තියෙන්නේ නාම රූප ප්‍රවාහයක්නේ. ඒක ඉතින් අපි විභාග කරගනිද්දී දැනගන්න ඕනේ. ඉතින් අවබෝධයේ පිණිස අපිට ලොකු දේවල් කරන්න නැහැ. අවබෝධය කරනකොට අපිට තියෙන්නේ සත්ව පඤ්ඤාත්තිය බිඳින්න තියෙනවා. ඒක අපේ ප්‍රධාන වැඩක්. නිවන් දකින්න කෙනාගේ ප්‍රධාන වැඩක් ඒක, සත්ව පඤ්ඤාත්තිය බිඳින එක. එතකොට සත්ව පැනවීම පවතින්නේ නාම රූප ධර්මයන් තුල නිසා, නාම රූප ධර්මයන්ගේ හට ගැනීම තුල සත්ව පඤ්ඤාත්තියක් පවතිනකන් දුක පවතින නිසා සත්ව පඤ්ඤාත්තිය බිඳීම පිණිස නාම රූප වශයෙන්ම දකිනවා. අලුත් විදියකට දකින්නේ නැහැ. නාම රූප විදියටම දකිනවා. ඉතින් නාම රූප විදියට දකින හැකියාව පළවෙනි එක. ඇතනම් පළවෙනි එක නෙමේ නාම රූප ධර්මයන් පිළිබඳ සත්‍ය පඤ්ඤත්තියක් පනවා ගත්ත බව දකින්න එකයි පළවෙනි එක. හටගන්නේ නාම රූප ටිකක් දකින්නේ සත්වයක් විදියට, මම විදියට, පුද්ගලයෙක් විදියට. මේ හටගන්න නාම රූප ටික සම්බන්ධ මම වශයෙන් පුද්ගල භවකින් දකින්, පුද්ගල භවකින් ගන්න කමක් මා තුළ තියෙනවා නේද කියලා දකින්න එක පළවෙනි එක. ඉලක්කයට කියනවා නම් දෙක දෙක නාම රූප වශයෙන් දකින්න එක. නාම රූප ටික සත්ව භවකින් ගත්තා නේද කියලා දකින්න එක. ඒ ගත්තේ නාම රූප ටික නේද කියලා දකින්න එක දෙක. එක තමයි මේ හට. ඒතකොට මේ නුවණ කොහෙන්ද? මේ නුවණ ධර්මයෙන් දුන්න එක. ඒ ධර්මයෙන් දුන්න එක අදරා ගැනීම පිණිස නිතර බණ අහන්න ඕනේ. ඒක වෙන එකක්. ඒවා ධර්මයේ මූලික தত্ত্বය. නමුත් එම් බණ අහලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරි ඇයි? මේ කාලේ අවබෝධය කරා යන්න තියෙන්නේ දුකසේ. සුවසේ අවබෝධය කරා යන්න බෑ. ඒ කියන්නේ ලෝකේ ප්‍රතිපදා දෙක සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්තා විඤ්ඤා කොට ඇත්තම ඔක කතා කරලත් වැඩක් නෑ මේ කාලේ. ඇයි? සුඛ ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා යන ශ්‍රාවකයෝ මේ කල නැත. සැප ප්‍රතිපදාවකින් අවබෝධය කරා යන අය මේ කාලේ ඉන්න විදිහක් නැහැ. හිටියනම් මුල් අවුරුදු 600 700 ඇතුළත ඒ අය පිරුණම් පාන්න ඕන අනිවාර්යෙන්. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්තා විඤ්ඤා කියන ශ්‍රාවකයෝ දෙන්නම මුල් අවුරුදු 750 ඇතුළතදී අනිවාර්යෙන්ම පිරුණම් පාන්න ඕන. එහෙනම් මේ කල සුඛා පටිපදා සැප ප්‍රතිපදාවකින් වහ අවබෝධය කරා යන ශ්‍රාවකයෝ ඉන්න විදිහක් නැහැ. හැබැයි බොහොම ආස්වාදජනක රසවත් කතාවක් තියෙනවා. මොකද්ද? දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අය ඉන්නවා. ආ එහෙනම් වහා අවබෝධය කරා යන අයට බාධාවක් නැහැ දුක් ප්‍රතිපදාවක්. ඒ නිසා අපි කලබල වෙලා අනවශ්‍ය විදියට කලබලයක් ඇති කරගන්න උවමනාවක් නැහැ අපේ ඇතුළාන්තයේ තුල දුක්. එතකොට මෙතන තියෙනවා ගැටලුවක්. ඒ ගැටලුව තමයි දුක්ඛා පටිපදා කියන්නේ මොකද්ද කියලා තෝරගන්න නැති එක. දැන් දුක් ප්‍රතිපදාව කිව්වම අපිට හිතෙන්නේ දුක් විඳින කමක් කියලන්නේ නැහැ. ඒක නෙමෙයි. අපි මේ සාමාන්‍ය විවහාරයේ තුල දුක කියන එක නෙමෙයි දුක්ඛා පටිපදා කියලා මෙතන කතා කරන්නේ. මෙතන දුක්ඛා පටිපදා කියලා කියන්නේ රාග ද්වේෂ මෝහ බලවත් වීම නිසා පැන නගින ආරම්මණග්‍රාහී භවයේ පවතින ව්‍යාකූලත්වය. රාග ද්වේෂ මෝහ නිසා අරමුණු පදනම් කරගෙන රාග ද්වේෂ මෝහ පැන නගිනකොට ඒ රාග ද්වේෂ මෝහ වලටම හරයන විදියට ආරම්මණග්‍රාහීව අපි හැසිරෙනවා. ඒ ආරම්මණග්‍රාහීව රාග ද්වේෂ මෝහ වලට අදාළ විදියට ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ආරම්මණග්‍රාහීකමක් තියෙනවා ඒ අරමුණක ගනුදෙනු. ඔන්න ඕක තමයි දුක්ඛාපටිපදා කියන්නේ. එතකොට රාග ද්වේෂ තව ඉදින් කිව්වොත් රාග ද්වේෂ මෝහ නිසා පැන නගින දුක් දුම්නස් බහුලයි මේ කාලේ. ඕක තමයි දුක්ඛාපටිපදා කියන්නේ. නැතුව කණ්ඩ ප්‍රශ්න තියෙනවා, අඳින්න ප්‍රශ්න තියෙනවා, මේ මේ කාලේ රටේ තියෙන ප්‍රශ්න, යුද්ධ තියෙනවා, ඕවා නෙමෙයි දුක් ප්‍රතිපදාව කියන්නේ. දුක් ප්‍රතිපදාව කියන්නේ ඇඳින්න නෑ හරියට, කණ්ඩ බොණ්ඩ නෑ හරියට, ඉන්න හිටින්න තැනක් නෑ කියන එක නෙමෙයි දුක් ප්‍රතිපදාව කියලා බුද්ධ ශාසනය අඳුන්වන්නේ. එතකොට දුක් එහෙමනම් රහතන් වහන්සේලා දුක් ප්‍රති බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය ඉදපු රහතන් වහන්සේලා ඔක්කොම සුඛාපටිපදා කියන එකකින් අවබෝධ කරා ගින්නේ. ඇයි? ඒගොල්ලෝ ඔක්කොම සම්පූර්ණ ගත කරපු සුවපහසු ජීවිතය අතහැරලා තමයි පින්වත්නි ඔය කඳුපන්ති ඇසුරු කරන්න පටන් ගත්තේ. ආරණ්‍ය ඇසුරු කරන්න ඒගොල්ලන් සම්පූර්ණ දැන් ශාක්‍ය වංශේම ආයේ පැවිදි වෙච්ච අය බැලුවොත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ගත්තත්, බගු කිම්බිල වගේ මහරහතන් වහන්සේලා ගත්තත්, ඊට පස්සේ ඔය එක ආනන්ද ස්වාමීන් වහන්සේ ගත්තත් ඒගොල්ලෝ බොහොම සුවපහසු ජීවිතනේ තිබ්බේ. එතකොට එහෙනම් ඒගොල්ලෝ අවබෝධය කරා ගින් තියෙන දුක්ඛාපටිපද දුක් ප්‍රතිපදාවෙන් වහ අවබෝධය කරා ගියපු අය එහෙම නෙමෙයි. දුක්ඛාපටිපදා සුඛාපටිපදා කියන්නේ අතරම දුක්ඛාපටිපදා කියන්නේ රාග ද්වේෂ මොහ බලවත් නිසා පැන නගින දුක් දොම්නස් බහුලයි. හොඳට බලන්නකෝ දුක් දොම්නස් ගන්නී දුක් දොම්නස් යන් වළඳන්නේ සිතින්නේ. සිතෙන් දුකක් වළඳන්නේ එක්කෝ රාගය නිසා, එක්කෝ ද්වේෂය නිසා, එක්කෝ මොහය නිසා. රාග ද්වේෂ මොහ නැත්තම් දුක් දොම්නස් නැහැ හිතට. මේ කාලේ රාග ද්වේෂ මොහ කොහොමත් බලවත්. ඒ රාග දේශ මොහ බලවත් නිසා රාග දේශ මොහ පැන නැගුණු ආරම්මණග්‍රාහි බව අරමුණට ග්‍රහණය වෙනව. ඒක රාගේ උපද්දවපු අරමුණට නැවත නැවත යන්නේක අපේ බලවත්. දේශේ උපද්දවපු නැ අරමුණ නැවත නැවත යන්නේක. ඒ අරමුණ මතක තබා ගන්න එක, ඒ අරමුණ මත පදිංචි වෙන එක, ඒ අරමුණ නැවත නැවත ආවර්ජනය කර බලන එක අපි තුල බොහොම බලවත්. අපි තුල බලවත්කමක් තියෙනවා ඒකේ. එතකොට රාගදේශ මොහ බලවත් නිසා රාගදේශ මොහ වලට අදාළ දුක් දොම්නස් බහුල බලවත් මේ කාලේ දුක් දොම්නස් කියලා මෙතන අදහස් කරන්නේ රාගදේශ මොහ මත පිහිට ආරම්මනග්‍රාහී බවක් සහ අරමුණු සමග කරන දීර්ඝ ගනුදෙනුව බලවත්. ඒ නිසා ඒ ගනුදෙනුව ඇතුලේ තමයි මේ කාලේ අවබෝධය කරා යන්න තියෙන්නේ. සුඛාපටිපදා කියන්නේ ස්වභාවයෙන්ම රාගදේශ මොහ අඩුයි. ඒ නිසාම ඒ රාගදේශ මොහ වලට හරියන විදිහට ආරම්මනග්‍රාහී බවක් දුර්වලයි. ඒ අරමුණුත් එක්ක ගනුදෙනු කරන එකත් එයාට ඕනම වෙලාවක අතහැරලා දාන්න පුළුවන්. ඒකනේ බුද්ධ ශාසනයේ ඉස්සලා සමහර අය ඔක්කොම අතහැරලා දාලා ආවේ. ඒ ගනුදෙනුව දුර්වලයි. ඒක ශක්තිමත් ගනුදෙනුවක් නෙමෙයි. දැන් සමහර අය ඉන්නවා අලුතින් ඉපදිච්ච දරුවව දාලා පිළිවෙත් පුරන්නවා. අලුතින් දැන් බලන්න අපගේ අනුරු මහා කශ්‍යප මහා රහතන් වහන්සේ විවාහ වෙච්ච දවසේ ඒ මුල් කාලෙම තමයි මාලිගාව අතාරින්නේ. ඒ කාලේ ගොළු බොහොම ධනවත් අය නිසා යාළගේ විවාහයේ කොච්චර සැලසුම් කරන්න ඇද්ද? ඒ කියන්නේ භද්‍රා කාපිලානියගේ පාර්ශවයෙන් කොච්චර සැලසුම් කරන්න ඇද්ද ඒක? රත්තරම් පුරව කරත්තම 54ක් දුකේ දෙව්වලු. ඒ මොකද ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන මේ ඔක්කොම ඔයා තියාගන්න මගේවත් ඔයා තියාගන්න මං ඒ නිසා ඒ ඔක්කොම ඔයාට දීලා මම යනවා ඔයාව සතියේකට හරි මෙහිම මම ඉකරගෙන ආපු එකට ඒ ආපු එකෙන් පශ්චාත්තාපයක් ඔයාට වුණා නම් ඒ පශ්චාත්තාපේ වෙනුවෙන් මම ඔයාට ණය ගෙවන්න මේ ප්‍රකෝටි ගාණක් දානි ඔක්කොම මං ඔයාට අද දෙනවා මොකද ඔයත් එක්ක මේ දින කීපයක් හරි මට අපි දෙන්නට වාසය කරන්න වෙච්ච එකේ ණය ගෙවන්න ඒ නිසා ඔයා මේ ඔක්කොම තියාගන්න භද්‍රා මම අද යනවා කියනකොට අයත් කිව්වේ නෑ නෑ මටත් මේවා එපා මාත් ඔය පාරම ගවේෂණය කරන්න කැමති. ඊපස්සේ තමයි අයට කියන්නේ භද්‍රා මේක අපිට දෙන්නට එකට යන්න බෑ. භද්‍රා අපි ආයේ මුණ ගැහෙන්න ඕනේ නෑ. ඒ නිසා අපේ මේ අතහැරීම ඔයත් හොඳයි ඔයාගේ අදහසත් ඒක නම් මේ ඔක්කොම අපි අතාරිමු. මේවා ඕන කෙනෙක් පාලනය කරපුවාම අපිට මේක වැඩක් නෑ කියලා ඔක්කොම අතහැරලා දාලිවල එළියට බහලා වීදිය දෙපැත්තකට යන්නේ. ඒ දෙපැත්තකට යාම ස්වභාව ධර්මයේ බොහොම කිට්ටුයි. එම අතහැරලා දාන මට්ටම ස්වභාව ධර්මී මේ ගහකොළ රිද්මයට සමානයි. ඒකයි භූමිකම්පාවක් පවා ඇති වුණා කියන්නේ. ස්වභාව ධර්මී රිද්මයට ගොඩාක් ළඟයි මේ අදහස. දැන් ගහකොළ පල දරන්නේ ගහේ ප්‍රයෝජනෙට නෙමෙයිනේ. කවුද අඹ ගහේ ගෙඩි වලින් අඹ ගහට වැඩක් නැහෙනේ. ඒවට පොළු ගැහුවත්, ලී වලින් ගැහුවත්, ගල් ගැහුවත් අඹ පල දරන එක නවතින්නේ නැහෙනේ. ඒ පරාර්ථය නේ අඹ ගහේ කතාවේ තියෙන්නේ. ඒ වගේ අර අතහැර ඒ කියන්නේ සියල්ල ඒ අතහැරලා මනස තුල අතහැරෙන මට්ටම කියන්නේ ස්වභාව ධර්ම රිද්මයට එකතු වෙන්න තියෙන එකම පාර. ඊට පස්සේ යාව රකින්නේ ස්වභාව ධර්ම විසින්. අද ලංකාවේ මිනිසුන්ටවත් රැකවරණයක් නැත්te ඒකයි. ස්වභාවික නෑ මිනිස්සු. ඉස්සරහට ලෝකේ ස්ථීරව පින්වත්නි මීට වඩා බරපතල ව්‍යාකූලත්වයකට 2030-35 වෙනකොට යන්න ඕන. ඇයි? මේ ස්වභාව ධර්ම විසින් ඒ ව්‍යාකූලත්වය නිර්මාණය කරනවාමයි. අපි කියනවා මේ ලෝකේ ස්වභාව ධර්මයක් කියලා එකක් තියෙනවා කිව්වට ස්වභාව ධර්මයේ තියලා එකක් තියෙනවා. ඒකට එකතු වීම කියලා කියන්නේ මනස තුල අතහැරීමමයි වෙන එකක් නෙමෙයි. මනස තුල අතහැරියට පස්සේ අතහැරීමත් එක්ක තමයි ස්වභාව ධර්මී සාක්ෂියක් බවට යාපත් වෙන්නේ. අද මිනිස්සු තුල ස්වභාව ධර්මී සාක්ෂි නැහැ. ඒ නිසා අස්වාභාවික චින්තනයක් තියෙන තැනක ධර්ම ස්වභාවේ ඔරොත්තු දෙන්න. ඒකයි මඟඵලලාභී නැත්තේ. මේ කාලේ මාර්ගඵල ලබන්නේ නැත්තේ මේකයි. මේ කාලේ සෝවාන් වෙන්න බැරි එකයි. සෝවාන් වීම අමාරු. සෝවාන් වෙන්න ඕන නම් පළවෙනි එක තමයි පින්වත්නි ඔය පින්නතුන්ලා අතහැරෙන මට්ටමට సంతානිය හදාගන්න. කවදාවත් තමන් ඔසවා තියෙන කෙනෙක් වෙන්න එපා. තමන් ඔසවලා තියෙන කෙනෙක් වෙන්නම එපා පින්වත්නි. ඔ මෙච්චර කල් වාලා ඔසවලා තිබ්බ ප්‍රමාණය හොඳටම සෑහෙනවා. දැන් නම් තමන් ඔසවා තියන්න එපා. මොකද තමන්ට තමන්ව අතහැරෙන දවසක් ලං වෙන කමක් තමයි අපේ ජීවිතවල තියෙන්නේ. ආයි මාව ඔසවලා තියන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලා මේ தත්වය ඊටාම හොඳින් ඔයාලගේ ජීවිතය තුළ තේරුම් අරගෙන වාසය කරන්න. මේකෙදී අපි අර කියපු මුල් කාරණේට මායෙත් ගියොත් මේකෙදී අපි කළ යුතු වන්නේ ආත්ම සංඥා සහගතකම දකින්න එක. ඒ ආත්ම සංඥා සහගතකම දකින්න එක ඇතුලේ ආත්ම සංඥාවෙන් ගත්ති මොනවද කියලා නාම රූප ටික දකින්න එක. ඒ නාම රූප ටික දැකලා ඒවයි ධර්ම ස්වභාවය දකින්න එක තුන්වෙනි එක. නාම රූප ධර්මයන්ගේ ධර්ම ස්වභාවය දකින්න එක. ඒ ධර්ම ස්වභාවයේ මත පිහිටා ඒවායේ සමු ධර්ම ස්වභාවය කියලා මෙතන අදහස් කරන්නේ මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධය දකින්න එක. ඒ නාම රූප ධර්මයන්ට උපකාර කරන විඥාණය දකින්න එක. විඥාන පත්‍යා නාම රූපං කියලා දකින්න එක. එතකොට විඥාන පත්‍යා නාම රූපං කියලා දකින්න එක තමයි ධර්ම ස්වභාවය. නාම ධර්ම රූප වලට ප්‍රත්‍ය වෙන විදියත් රූපේ නාමයට ප්‍රත්‍ය වෙන විදියත් මේවා අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙන විදියත් දකිනවා. විඥානේ ප්‍රත්‍ය කරගෙන පොදුවේ නාම රූප ධර්මයන් හට ගන්න විදියත් දකිනවා. ඕකට තමයි ධර්ම ස්වභාවය දකිනවා කියලා මේ බුද්ධ ශාසනය ඇතුලේ අපි කතා කරන්නේ. ඒ ධර්ම ස්වභාවය දැකපු කෙනා ඒවායේ සමුදය නිරෝධය දකින්න එක තමයි ඊළඟ එක. සමුදය නිරෝධය මත පිහිටා විපස්සනා කරන එක අවසාන එක. ඔන්න ඔය ටික යම් ශ්‍රාවකයෙකුට තිබ්බොත් ඒ ශ්‍රාවකයා තුළ පුදුම සංසිඳීමක් සුවපත් වීමක් ඇති වෙනවා. එයා දුක්ඛා පටිපදා දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යනවා. දුක් ප්‍රතිපදාව කියන්නේ ආත්ම සංඥාව බලවත් දැන් එයා තුළ. රාග ද්වේෂ මොහ බලවත් නිසා ඒවා නිසා පැන නගින ආත්ම සංඥාව බලවත් තුළ දුක් දුම්නස් බලහුලයි. ඕකනේ දුක්ඛා පටිපදා කියන්නේ. හැබැයි ආත්ම සංඥාව දැක්කනි පළවෙනියෙන්. ආත්ම සංඥාව දැක්ක ආත්ම සංඥාවෙන් පිළිගatti මොනවද කියලා දෙවණියට දැක්කා. මොනවද ආත්ම සංඥාවෙන් යා පිළිගatti? නාම රූප ධර්ම ටික. ඒ ආත්ම සංඥාවෙන් පිළිගත්ත නාම රූපයන්ගේ ධර්ම ස්වභාවයත් එයා දැක්කා තුන්වෙනි එක. මොකද ධර්ම ස්වභාවේ නාම ධර්ම රූපේට ප්‍රත්‍යයයි රූපේ නාමයට ප්‍රත්‍යයයි නාම රූප වලට විඥාන ප්‍රත්‍යයයි. ඔය ටික දැක්ක ධර්ම ස්වභාවේ. ඒ නාම රූප ධර්මයන් නාම රූපේට ප්‍රත්‍යයයි රූපේ නාමයට ප්‍රත්‍යයයි විඥානේ නාම රූප ධර්ම වලට ප්‍රත්‍යයයි නාම රූප නැවත විඥානේට ප්‍රත්‍යයයි කියලා ඔය විදිහට දකිනවා. ඒ කියන්නේ විඥාන පත්‍යය නාම රූපං කියලාත් කියනවා නාම රූප පත්‍යය විඥානං කියලාත් කියනවා. විඥාන පත්‍යය නාම රූපං කියන එක තමයි පටිච්ච සමුප්පාදයේ මූලික විග්‍රහය. හැබැයි මුළු පටිච්ච සමුප්පාදයෙන්ම හොවා දක්වන විග්‍රහය තමයි නාම රූප පත්‍ය විඥාන කියන එක. මම මේ කියන එක ඔයාලට තේරෙන්නේ නැහැ මම දන්නවා. නාම රූප විඥාන පත්‍ය නාම රූපං කියන්නේ පටිච්ච සමුප්පාද රිද්මය විතරයි තෝරන්නේ. මේ ප්‍රතිසන්දි විඥානයේ පදනම් කරගෙන නාම රූප සකස් වෙනවා කියන එක. හැබැයි මුළු මහත් සත්වයාගේම ගමන කියන්න තමයි නාම රූප පත්‍ය විඥාන. මේ නාම රූප ධර්මයන් අවිද්‍යාවෙන් තෙත් උනාට පස්සේ නැවත ප්‍රතිසන්දිය කරා ගිහි මුළු පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක්ම ඇති වෙනවා කියන එක කියන්න තමයි නාම රූප පත්‍ය විඥානං කියන්නේ. කොතන හරි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ හට ගන්නවා කියනවා නම් ඒක පටිච්ච සමුප්පාදෙම අකුලෝල දැක්වීම. විඥාන පත්‍ය නාම රූපං කියලා කියනවා නම් පටිච්ච සමුප්පාදේ අංග දෙකක් අතර සම්බන්ධය කියන්නයි ඒක කියලා තියෙන්නේ. ඔන්න මං ආයෙත් කියනවා පටිච්ච සමුප්පාදයේ විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ වෙන දෙයකට නෙමෙයි. විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12න් අංග දෙකක් තෝරන්න ඔය කියන්නේ. 12ක් තියෙනවනේ. 12න් දෙකක් ගැන කියන්න තමයි විඥාන පත්‍ය නාම රූපං කියන්නේ. 12න් දෙකක්. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ 12යිනේ. ඒ 12ේ තියනවා පින්වත්නි 12න් තියනවා තුන්වෙනි හතරවෙනි අංග දෙක ගැන සම්බන්ධය කියන්න තමයි අවිජ්ජා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන විඥාන තුන විඥාන පත්‍ය නාම රූප තුන හතර අංග 12න් තුන හතර අංග දෙක තෝරන්න තමයි විඥාන පත්‍ය නාම රූපං කියන්නේ. මහා නිධාන සූත්‍රයේ තෝරලා තිනවා. මහා නිධාන සූත්‍රේ විතරක් නෙමෙයි තවත් තැන් කීපයක තිනවා. හැම වෙලාවකම කියනවා නාම රූප පත්‍ය විඥානං කියලා. ඒ නාම රූප පත්‍ය විඥානං කියන්නේ අංග 12ම තෝරන්න ඒ කියන්නේ. අංග 12ම අකුලවලක දක්වපු විග්‍රහය තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ විඥාන පත්‍ය නාම රූපං කියන්නේ 12න් දෙකක් තෝරපු එක. නාම රූප පත්‍ය විඥානං කියලා කොතනට තිබ්බ මුළු අංග 12මයි ඒ තෝරලා තියෙන්නේ. ඒක ඇතුලේ 12ම තිරයි. ඒකෙන් කියන්නේ මේ වෙලාවේ හටගත්ත නාම රූප પરම්පරාව තුල ආයතන සකස් වෙනකොට ඒ ආයතන උපාදානේ වෙලා ආයතනයන්ගේ ස්පර්ශේ උපාදානේ වෙලා ස්පර්ශේ නිසා වින්දනයේද තණ්හාවද උපාදානේ වෙලා තමන්ගේම සිතේ උපන් වේදනාවට තණ්හා කරන්න ගිහින් ගොඩ නැගෙන උපාදානේ මත පිහිටා ඒ උපාදාන සහගත සිත යා දැඩිව ග්‍රහණය කරගෙන වාසය කරනකොට රැස් වෙන පුනර්භවයේ පිණිස ගොඩ නැගෙන පූර්ණෝ භාවිකා භව සංකාරෝ පුනර්භවයේ පිණිස ගොඩ නැගෙන භව සංස්කාරයන්ගේ රැස්වීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සාගතව නැවත නැවත විඥානේ පිහිටනවා නේද කියන එක විග්‍රහ කරන්න පාවිච්චි කරපු කෙටි එදුම තමයි නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. එතකොට පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න ජීවිත අවබෝධය කරා යනවා නම් අපි කළ යුතු වන්නේ එකම එක දෙයයි. මොකද්ද කරන්න ඕන? ආත්ම සංඥාව දුරු කරන එක. මුළු බුද්ධ ශාසනයම කේන්ද්‍රගත වෙන්නේ ආත්ම සංඥාව දුරු කිරීමේ අර්ථයට පමණයි. ආත්ම සංඥාව දුරු කිරීම විනා බුද්ධ ශාසනයේ වෙන කවර ආකාරයකවත් අරුතක් නැහැ. මුළුමහත් බුද්ධ ශාසනයෙම යම් කිසි ප්‍රතිපත්තියක් වේද ඒ සියලු ප්‍රතිපත්ති ආත්ම සංඥාව දුරු කිරීම පිණිසයි අන් කවර දෙයකටවත් නෙමෙයි පින්වත්නි. එතකොට ආත්ම සංඥාව දුරු කළ යුතු බව නාම රූප ධර්මයන් පිළිබඳව පවතින ආත්ම සංඥාව මා තුළ පවතිනවා කියලා ආත්ම සංඥාව දකින හැකියාව තමයි බුද්ධ ශාසනයේ එක පළවෙනි එක. දෙක මොකද්ද? ආත්ම සංඥාවෙන් ගත්තේ මොනවද කියලා බලන එක, ආයේ නාම රූප ටික දිහා බලන එක. ආත්ම සංඥාව දකින්න එක, ආත්ම සංඥාවෙන් ගත්ත නාම රූප ටික දකින්න දෙක. තුන්වෙනි එක මොකද්ද? ඒ නාම රූප ධර්මයන්ගේ නාමයේ රූපයට ප්‍රත්‍යවෙන බවත්. අයි රූපේ නාමයට මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන්නේ. නාම ධර්ම වලින් තොරව රූපයට පැවැත්මක් නැහැ. රූපයෙන් තොරව නාමයට පැවැත්මකුත් නැහැ. අන්‍යෝන්‍ය යැපීම බලනවා. නාමයේ රූපයට ප්‍රත්‍යයයි කියලා බලනවා. රූපේ නාමයට ප්‍රත්‍යයයි කියලා බලනවා. නාම රූප වලට විඥාන ප්‍රත්‍යයයි කියලා බලනවා. නාම රූප නිසා නැවත විඥානය හට ගන්නවා කියලා දකිනවා. උඩට බලනවා, පහළටත් බලනවා, දෙපැත්තත් බලනවා. නාමයේ බලනවා, රූපයේ බලනවා. ඒ දෙක එකට එකට ප්‍රත්‍ය වෙන විදිය බලනවා. නාම රූප විඥානයේ ප්‍රත්‍ය කරගෙන පවතින විදිය බලනවා. නාම රූප ප්‍රත්‍ය නැවත විඥානයේ පිහිටනවා කියලා දකිනවා. ඔන්න ඔය දැක්මට දෙක අතර සම්බන්ධයයි උඩටයි පහළටයි ඔය අංග දෙක බලන එකට අපි කියනවා ධර්ම ස්වභාවය කියලා. ඒ ධර්ම ස්වභාවය දකින එක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක තමයි ධර්ම ස්වභාවය දැකලා ඒ ධර්ම ස්වභාවය දැකපු කෙනා ඒවායේ සමුදය නිරෝධය දකින එක. හතරවෙනි එක සමුදය නිරෝධය මත පිහිටා විපස්සනා කරන එක පස්වෙනි එක. ඔන්න ඔය ටිකෙන් මුළු බුද්ධ ශාසනයම කතාව ඉවරයි. එතකොට දැන් අපි මේ දේශනාවෙ දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා කිව්වෙ මොකද්ද? දුක්ඛාපටිපදා දන්තාබිඤ්ඤා කිව්වෙ මොකද්ද? අර නාම රූප ධර්මයන් පදනම් කරගෙන ගොඩනගෙන ආත්ම සංඥාව මේ කාලේ බලවත් වෙන කාලවලට වඩා. එතකොට ආත්ම සංඥාවට පාදක වෙන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා කිව්වා ආත්ම සංඥාවට අවකාශය ලැබෙන්නේ ආරම්මණග්‍රාහී බවත්, ආරම්මණග්‍රාහීව යාතුල ගොඩනගෙන ගනුදෙනු වල තියෙන බලවත්කම. ඒ කාලේ ඒක බලවත් නැහැ. එනිසා මහකාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ කෙනෙක් අලුයමලු කෙලපිඩක් වගේ අර කෝටි ගාණක් ධනිය අතහැරලා දැම්ම. ඒක එහෙම අතහරින්න පුළුවන් උනේ අර සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා. ඒ කාලේ එහෙමයි. රාග දේශ මොහ බලුයි. ඒ නිසා ආත්ම සංඥාව දුර්වලයි. ආත්ම සංඥාව දුර්වල නිසා සිතුවිල්ල විතරයි උපද්දවන්න ඕන. එමීට් ලෝකෙන් පස්සට වෙන්න පුළුවන්. අපිට සිතුවිල්ල උපද්දවලා බෑ. අපි සිතුවිල්ල ඉපැද්දුවත් ලෝකෙන් පිටිපසට යන්නේ රැස් කිරීමේ අර්ථයේ බලවත් ලෙස අපි තුල පැන නගිනවා. අතාරින්න ලේසි නෑ. ඒ අතාරින්න ලේසි නැති වුණාට එහෙම අතාරින්න ලේසි නැති මිනිසු දකින්නකොට ඔය පින්නතුල්ලා ඒ ලෝකෙට ගරහන්න එපා. වයසක අයින්න අතාරින්න අමාරුයි. ඒ ආත්ම සංඥා වෙච්චර බලවත්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දුක්ඛා පටිපදා. මේ කාලේ කොහොමත් මිනිස්සු ඉන්නේ දුක් ප්‍රතිපදාවක් තුල. දුක් ප්‍රතිපදාව කියලා බුද්ධ ශාසනය අර්ථවත් කරන්නේ කුමක්ද? රාග ద్వේෂ මෝහ බලවත්කම. ඒවා නිසා පැන නගින දුක් දොම්නස්වල බලවත්කම. රාග ద్వේෂ මෝහත් බලවත්, දුක් දොම්නසුත් බලවත්. ඒ පරිච්ඡේදය ඇතුලේ අපි ඔක්කොම ඉන්නේ. ඒ නිසා යාට අතාරින්න අමාරු නම්, යාට හිතෙනවා නම් ලෙඩ ඇඳේ ඉඳලා ට්‍රැස් කරන්න ඕන. ඒ ලෙඩ ඇඳේ ඉදදී පවා යාට තමන්ගේ වතුවල තියෙන ඉඩකඩන් වල තියෙන පොල් ගස් මතක් වෙනවනම්, තේ ගස් මතක් වෙනවනම්, කුඹුරු පිටිනම් ඔළු, ඒක යාගේ දුර්වලකමක්ම නෙමෙයි. ඒක මේ බුද්ධ ශාසනයේ බොහෝ කල් ඇවෑමට පත්වීම නිසා අපි අත්දකින අත්දැකීමක්. දුක්ඛා පටිපදා දුක් ප්‍රතිපදාවෙන් තමයි අවබෝධය කරා යනවනම් කොහොම හරි අවබෝධය කරා මිකල යන්නත් තියෙන්නේ. ඒකයි අපි දකින්න ඕනේ. එතකොට එහෙම දැක්කාම අපිට ගරහන්න හිතෙන්නේ නැහැ. අපිට ලෝකෙට ගරහන්න හිතෙන්නේ නැහැ. තත් අපිට ලෝකෙ ගැන මඳහත්කමක් ඇති වෙනවා. ඒක කොච්චර හොඳයිද? ඒත් එක්කම අපිට තියෙනවා මේකෙදී, මේ කාරණේදී අපිට තියෙනවා කාරණා දෙකක්. දැන් අපිට සම්පූර්ණ පරිච්ඡේදෙම මුළු බුද්ධ ශාසනයේම අර්ථය අපිට ලෙඩ ඇඳී ඉන්න කෙනෙකුට පව අනේ මම මේ ටික නේද කරන්න ඕන කියලා චිත්‍රයක් ඔළුවේ තියෙනවා. එතන මේ කාලේ ආත්ම සංඥා වැඩි, හිට ඊටත් වඩා වැඩි. ඔයාලගෙන් පස්සේ පරම්පරාවල ඊටත් වඩා වැඩි. ඒ පරම්පරාවට ධර්මී හරියන්නේ නැහැ. ඔයාලගේ දරුවන්ගේ ජීවිත දිහා බලන්න. ඒකළු ධර්මීයට දෙන්නේ බොහොම අඩු ලංසුවක්. අඩු අගයක් දෙන්නේ. ඇයි ධර්මී ආභාසය නොලැබුණොත් ඒක යවන්න බෑ ඇතුළට. අවුරුදු 30 විතර පැන්න කෙනෙකුට දෙන්න බෑ ධර්මී මේ කාලේ. දැන් ඕගොල්ලෝ නම් පස්සේ කාලේ හරි ධර්මීට ආවා. ඔයාලට අවුරුදු 30 දී ධර්මයක් තිබ්බෙත් නෑ. ඕගොල්ලෝ බණ ඇහුවෙත් නෑ. අහන්න බණක් තිබ්බෙත් නෑ ඒ කාලේ. නමුත් ඔයාලගේ යුග ඔයාලා මේ වෙනකොට ජීවිතේ බොහොම අත්දැකීම් පරිණත පිරිසක් විදිහට අද ධර්මයේ ඇහෙනකොට ඔයාලා ධර්මී ඉස්සරහ හිටගත්තා. ඉස්සරහට ඔහොම යුගයක් ඉන්නේ නෑ. ඉස්සරහට ඔයාලගේ වයසේදී ධර්මයට එන අය නෑ. ඕගොල්ලෝ ඉන්න මට්ටමේදී කවුරුත් ධර්මයට එන යුගයක් ඉස්සරහට එන්නේ නැහැ. ඉස්සරහට ධර්මී දෙනවා නම් අපිට සිද්ධ වෙනවා බොහොම එයාගේ මනසට මුල් කාලේ ඉඳලම ධර්මී පැල කරන්න වෙනවා. ඔයාලට එහෙම වුන්නේ නැහනේ. ඔයාලට මුල් කාලේ ධර්මයක් තිබෙත් නැහැ, පිළිවෙතක් තිබෙන්නේ නැහැ. නමුත් පිළිවෙත ඇහෙනකොට ධර්මයේ ඇහෙනකොට ඔයාලා ඒ ධර්මී ඉස්සරහ හිටගත්තා. ඊට පස්සේ ඔයාලා ධර්මී හඹාගෙන ආවා. ඔයාලා ඇගියාවක් තියන අය. ඔයාලගෙන් පස්සේ පරම්පරාවල් වල තව යුගයකින් දෙකකින් එහා පැත්තේදී ඒ අයට ඔයාලා මට්ටමේ දක්ෂකමක් නැහැ. එන්න එන්න ඒක වැහැරිලා යනවා. එතකොට මේකෙදී අපි කළ යුතු වන්නේ අපිට කාරණ දෙකක් කරන්න වෙනවා. අර විදර්ශනා කරනවා කියලා අපි මේකේ කිව්වේ. මොකද්ද? පළවෙනි එක තමයි ආත්ම සංඥාව දකින්න එක. දෙවෙනි එක ආත්ම සංඥාවට පාදක උනේ මොනවද කියලා බලනකොට නාම රූප ටික අධ්‍යක්ීම ඇතුලේ තමයි ආත්ම සංඥාව මෝරලා තියෙන්නේ. නාම රූප ටික දකින්න එක. තුන්වෙනි එක නාමයේ රූපයට ප්‍රත්‍ය වෙන විදියත්, රූපේ නාමයට ප්‍රත්‍ය වෙන විදියත්, විඥානයේ නාම රූප වලට ප්‍රත්‍ය වෙන විදියත්, නාම රූප නිසා විඥානය හට ගන්න විදියත් බලන එක. තුන හතරවෙනි එක. එතකොට මේ බලන එකට අපි වචනයක් පාවිච්චි කරනවා, පොදු වචනයක් ධර්ම ස්වභාවය කියලා. ධර්ම ස්වභාවය දකින්න එක. තුන හතරවෙනි එක. එබඳු ධර්ම ස්වභාවයකට යටත් වුණු ලෝකයේ සමුදය නිරෝධය දකින්න එක. ඇතිවීම නැතිවීම දකින්න එක. ඒ ඇතිවීම නැතිවීම දකිනකොට යාට දුක විදියට මේක පේනවා. ඇයි අර මේ දේශනාව පටන් ගන්නකොටම අපි කිව්වා මොකද්ද? හේතුන් නිසා හටගත්ත බවම දුකක්. ඒ බවමයි දුක. ඉතින් ඒ නිසා දුකම දුකේම නාඤ්‍යත්‍තර දුක්ඛං සම්බෝධි නාඤ්‍යත්‍තර දුක්ඛා දුක්ඛ නිරුච්ඡති. එහෙනම් දුකේම හට ගැනීමක් දුකේම නිරුද්ධ වීමක් මිසක් ලෝකේ වෙන මොකක්වත් වෙලා නැහැ කියලා පේන්න පටන් ගන්නවා. ඒක තමයි පින්වත්නි ඊළඟට යා කරන්නේ සමුදේ නිරෝධය දකින්න කියන්නේ ඕකට. එතකොට යාට දුක විතරයි පේන්නේ. යාට අන් කවර දෙයක්වත් පේන්නේ නැහැ. යාට දුක විතරක් පේන්න ගන්නවා. ඒක මත පිහිටා යා මොකද කරන්නේ? ඊට පස්සේ විදර්ශනා ක්‍රියාමාර්ග වලට යනවා. ඔන්න ඔය ටික විතරයි ඔයාල කරන්න ඕන. මොකද මේ පින්නතුට ඉලක්කයට මොනවා හරි කියනවා අර මේ කාලේ අපි වෙන කරන්න දෙයක් නැහැ. ඕකනම් අපේ ප්‍රධාන වැඩ. ඊට වඩා මොනවා හරි තියෙනවා නම් කියන්න මොකුත්ම කරන්න නැහැ. ඔය වෙනුවෙන් ඉතින් අපේ සිත ලෑස්ති කරගන්න ඔය ආනාපාන සති භාවනා වගේ ඒවා කරනවා. එක එක ඒවා කරනවා. ඒ ඔක්කොම ලෑස්ති කරගන්න කරනවා මිසක් ඒවා මාර්ගයේ පාද ගන්න කරනවා මිසක් මාර්ගයේ ගමන් මඟට ඒවා උදව් වෙන්නේ නැහැ. ඒවා උදව් වෙන්නේ නැහැ. හැබැයි මේ මගේ පරිස්සම් වෙන දෙයක් තියෙනවා. මේ මාර්ගයේ ඉස්සරහට බය නැතුව යන්න නම්, මාර්ගයේ වෙනසෙන්නේ නැතුව යන්න නම්, ඒ කියන්නේ මේ මාර්ගයේ එක තැනක නවතින්නේ නැතුව ඉස්සරහට යන්න ඕමනාවක් තියෙනවා නම්, ඒකට පොඩි උදව් කරන දෙයක් තියෙනවා. ඒ තමයි අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය. ඒකෙන් තමයි මාර්ගයේ ඉස්සරහට යනකොට එකම විදියට ඉස්සරහට යන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය. ඒකේ තමයි මාර්ගයට ආවට පස්සේ මාර්ගේ නවතින්නේ නැතුව මාර්ගේ එක එක තැන්වල හිටින්නේ නැතුව එකම ගානකින් මාර්ගේ ඉස්සරහට යන්න ඔයාලගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය සද්දා සම සීල සුත ත්‍යාග පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය අරීම වැදගත්ද. මොකද මේ ඉන්ද්‍රිය ධර්මයන් අඩු වුණොත් එක පැත්තකින් අඩු වුණොත් එහෙම පින්වත්ටි එක එක විදියට අපි කෙලෙස් වලට අහු වෙලා යනවා. දැන් ගොඩාක් කලකට සද්ධාව අඩු වුණොත් එහෙම විදර්ශනා ක්‍රියාමාර්ග දුර්වල. සද්ධාව තිබිලා ප්‍රඥාව නැති වුණොත් විදර්ශනා ක්‍රියාමාර්ග දුර්වල වෙනවා. ප්‍රඥාව තිබිලා සද්ධාව දුර්වල වුණොත් එහෙම ඉන්නේ උද්දච්ච කන් ටිකක් හැම වෙලාවෙම. නිවන් මගේදී පවා හරීම මේ හරි උද්දච්චයිය. කතා කරද්දී තේරෙනවා මේ කාටවත් වැඩන්නේ කතා කරද්දී කියනවා වැඩන්නේ සවනස මේ ඉන්න අය. මම නම් මේක කොහොම හරි කරගත්ත වැඩන්නේ මේ ඉන්න අය කිසිම ගණ්ඩ දෙයක් නැහැ කියලා අර ලෝකීටම ගැරහිල්ල යනවා. ඒ පින්වත්නි සද්දාව දුර්වල වෙලයි අපිට කතා කරද්දි කියනවා මම නම් කොමාරි හාමුදුරණී කරනවා ඒ උනාට බලන්නකෝ මේ මිනිස්සු එහෙම කියලා කියනවා. එක්කෝ හාමුදුරන්ට හරි කියනවා බලන්න අපි දැන් කොමාරි අමාරුවෙන් නිවන් මඟක් වඩාගෙන යන ඔය හාමුදුරලාට බලන්නකෝ ඉතින් කාට කියන්නද අපි ඉතින් සද්ද නැතුව ඉන්නවා කිය කී නිකන් එයා ඒක ඇතුලින් එයා බොහොම නිර්වද්‍යතාවේ ප්‍රකට කරනවා ගැරහීමත් එක්ක ඔය සද්ධාවේ දුර්වලකම. ඒකෙන් රැස් වෙන ඔය ඒ වචනය ඇතුලේ තියෙන්නේ පින්වත්නි අනිවාර්යෙන්ම දෝමනස්ස සාගත පටික සම්පයුත්ත සිත. ඒක යාව නිරේට අරන් යන්නේ. එයා වඩන මඟට වඩා අරක බලවත් වෙලා තමයි සම්පූර්ණ කඩාවැටෙන්න පුළුවන්. ඒක උනේ ශ්‍රද්ධාව දුර්වල වෙච්ච නිසා. හිතන්නකෝ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම තියෙනවා, සමාධිය දුර්වල වුණොත් මේ දෙක යා කරගන්න පොටක් නැහැ. මේවා යා වෙන්නේ. එතකොට යාන වුණාම ඉතින් හරියට අපිලිවලට වගා කරා වගේ. අපිලිවලට වැඩක් කළොත් එහෙම ඒක හරියන්නේ නැහැ. දැන් හිතන්නකෝ අස්තියක් කැඩුනොත් අපිලිවලට කැඩුනාම හොඳ වින්ද සෑහෙන කල් යනවා. වෛද්‍යවරයෙක් එයාගේ වෛද්‍ය උපාය මාර්ගය ඇතුලේ අස්තියක් කපුවොත් ඒක දවස් කීපයකින් සුව කරන්න පුළුවන්. හැබැයි දැන් අපි ගහකින් හරි කොහෙන් හරි බිල්ඩින් එකකින් හරි වැටුනොත් අපේ අස්තිය කැඩෙන්නේ අපිට ඕන ඒක පිළිවෙලකට නෙමෙයිනේ කැඩෙන්නේ. අපිලිවලට කැඩෙනවා. අස්ති පුපුරන්න පුළුවන්. ඒක හොඳ වෙන්න ආරියට 6 මාසයක් අවුරුද්දක් දෙකක් ඊට වඩා වැඩියෙන් උනත් යන්න පුළුවන්. මැරෙන කම්ම නිවැරදි නොවි තියෙන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරුත් අස්ති කපනවා. තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරලා අස්ති කපනවා වෛද්‍යවරු. හැබැයි අස්තිය කපන්නේ අස්තිය ගැනත් උපකරණය ගැනත්, ඒ අස්තිය ඇසුරු කරගත් අනිකුත් අවයව ගැනත්, නහර ආදී ඉතුරුවා ගැනත්, ඒ වගේම එක සිඳගෙන යාම පිණිස අවශ්‍ය හැම සිඳ දාන්න ඕන විධික්‍රමය ගැනත්, ඒවා නහරවලට වෙන හානිය අවම කර ගැනීම පිණිස අවශ්‍ය විවිධාකාරයේ ක්‍රියාමාර්ග ඇතුළේ ඒක කපලා ඒක හරිම ලස්සනට ඒක ආයෙත් කීප දිනක එකතුලා ඒක ආයෙත් දිබ්බ විදියට හදර වේදනාව තියෙන ටික කාලයක්. නමුත් පින්වත් මේක නොබෝ කාලෙකින් සුව වෙනවා. අරකට බොහෝ කල් යන්නේ ඒකෙන් සංවිධානාත්මක භවයේ තියෙන ගැටලුව නිසා. ඔන්න ඔය වගේ පින්වත්නි, මේ සමාධිය නැත්තම් සද්ධාවසා ප්‍රඥාව කියන දෙක යහා වෙන්නේ නැහැ. බිල්ඩින්ගකින් වැටිලා අස්තියක් කැඩුනා වගේ. සමාධිය විසින් තමයි මේක සංවිධානය කරලා දෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම ටික යා කරන්නේ මැදින් තියෙන්නේ. සමාධිය මැදින් කතා කරන්නේ. සද්ධාව මුලින් තියෙනවා, ප්‍රඥාව අගින් තියෙනවා, සමාධිය මැදින් තියෙනවා. සමාධියෙන් තමයි මේක සංවිධානය කරන්නේ. අර එකක්වත් නැතුව සමහර අය සමාධිය වඩනවා. ශ්‍රද්ධාව ගැන උමනාවකුත් නැහැ. යාට බුදු පහනක්වත් තියන්න උමනාව නැහැ. මල් පූජා රෝම මේ වගේ කිසිම උමනාවක් නැහැ. එයාට බුදුන් වඳින එක ගැනවත් ලොකුම උමනාවක් නැහැ. හැබැයි යාට ප්‍රඥාව ගැනත් එයාට ලොකු උමනාවක්, විදර්ශනා කරන්න ඕනකෝ අරෝම ඔකම. දැන් මේ ලංකාවේ සමහර ආයතන තියෙනවා විදර්ශනා කරන්නේ. ප්‍රධාන භාවනා ආයතන තියෙනවා. ඒගොල්ලෝ කියනවා කවදා නැ විදර්ශනාව ගැන ඇහුවත් ඒගොල්ලෝ කියන්නේ. හොඳට අහන්නකෝ ලංකාවේ භාවනාම කියන තැන් තියෙනවා. කොළඹත් තියෙනවා. ගියම් භාවනාව ගැන අහන්නකෝ. අහපු ගමන් විදර්ශනාව ගැන අහන්නේ. ඒගොල්ලෝ කියන්නේ විදර්ශනාව නෑ. ඉතින් නිකම් ඉස්සරහට වැඩේ ඒක කියලා. සමහර අය කියන්නේ විදර්ශනාව අපි කෙලින්ම අරමුණු කරන්න ඕනේ. ඔයා මේ පළවෙනි මේ සමාධිය මේ කියන භාවනා ක්‍රමය කරගෙන යන්න එක වෙලාවක ඔයාට විදර්ශනාව උපදී කියලා. එහෙම උපදින්නේ නෑ. එම් විදර්ශනා කිරීම පිණිස සති සම්පජඤ්ඤය යාතුල උපදවාගෙන යා ජවයක් ගන්න ඕනේ. ඒකට විදර්ශනාව නිකන් වෙයි. විදර්ශනාව නිකන් වෙඩෙනවා නම් බුදුරජාන් වහන්සේට එනම් ආලාර කාලාමල රාත් වෙන්න ඩිපාය. ඒගොල්ල සමාධිය හොඳට තිබ්බයිනේ උද්දකරම් පුත්ත රාත් වෙන්න ඕන. ඇයි ඒක නිකන් වෙන්න ඩිපාය ඒක? ඇයි අටවෙනි ධ්‍යානයක් තිබිලානේ? සමහර ධ්‍යානයේ තිබ්බතරක් තිබ්බොත් අර සද්ධාවාදී සමාධිය සද්ධාවයි ප්‍රඥාවයි දෙක නැතුව සමාධිය විතරක් හැදුවොත් ඔයක ලංකාවේ කරන ආයතනවල වගේ එතකොට එන්නේ නිවන් මාර්ගයේ පිළිබඳ අතිශය උදාසීනකම, අරිම කම්මැලිකම, හැකිලිච්චකම, සමාධිය තුළ පිහිටා සිටීමින් නිකන් මන්දගාමීකම ඇතුළට හැකිලිලා. ඔකට තමයි කියන්නේ අජ්ජත්තං වා අභ්‍යන්තරයට බාහිරට වික්ෂිප්ත නොවි සිත පවතිනවා කියලා ඔකට කියන්නේ. වික්ෂිප්ත නොවි පවතිනවා. ඒතර මේ දෙකම බුදුරජාණන් වහන්සේ උද්දේශ විභංග කියලා සූත්‍රයක මේ දෙකම අයින් කරන්න කිව්වා. ආභ්‍යන්තරයට සිත හැකිලීමද බාහිරට සිත වික්ෂිප්ත වීමද කියන දෙකෙන්ම අයින් වුණොත් විතරයි නිවනටපත් වෙන්නේ කියලා තිනවා. ගිහින් බලන්න උද්දේශ විභංග කියලා සූත්‍රයක් තියෙනවා. අභ්‍යන්තරයට සිත හැකිලීමද බාහිරට සිත වික්ෂිප්ත වීමද කියන කාරණා දෙකෙන්ම මහණෙනි. ඒක අභ්‍යන්තරයට සිත හැකිලීම කියලා කියන්නේම පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙට. අභ්‍යන්තරයට හැකිලීම කියන්නේ. බාහිරට වික්ෂිප්ත වීම කියලා කියන්නේ ආරම්මණක් ග්‍රාහීව අරමුණු එක ගනුදෙනු කරන එක. අර චිත්තචෛතසික ප්‍රවාහයට එකතු වෙන එක. මේ දෙකෙන්ම සිත මුදවා ගත්තොත් විතරයි අවබෝධයට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව දේශනා කරලා තියෙනවා පින්වත්නි. ඉතින් මේවා ඉතාම වැදගත් ධර්ම කාරණා. මේක කළොත් එයා සංසිඳෙන්න ඕන. එයා අවබෝධයට පත් වෙන්න ඕන. එතකොට දැන් මේකෙදී අපිට කරන්න දෙයක් තියෙනවා. දැන් අපි මේ ටික නම් කළ යුතු වන්නේ දැන් මේ ටිකෙන් දැන් පළවෙනි එතකොට දැන් අපි ආයෙත් මේ කියාපු ටික ප්‍රධාන කාරණා ටික ගමු. එකක් තමයි ආත්ම සංඥාව දුරු කිරීම ප්‍රධාන අර්ථය. ආත්ම සංඥාව දුරු කළ යුතු බව දකිනවා. ඒක දුකසේ කරන්න වෙන්නේ. ඇයි ආත්ම සංඥාව කියන්නේම දුක්ඛා පටිපදාවේ උග්‍ර ප්‍රතිලාභය. ඇයි දුක්ඛා පටිපදා කි දුක් ප්‍රතිපද රාග ද්වේෂමෝ බලවත් වීම තුළ තමයි ආත්ම සංඥාව මෝරන්නේ. හැමෝටම ආත්ම සංඥාව තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒක මෝරන්නේ ඒක මෝරලා වැඩෙන්නේ අන් කවර දෙයක්වත් නිසා නෙමෙයි රාග ද්වේෂමෝ බලවත් නිසා. එතකොට රාග ද්වේෂමෝ බලවත් මේ කාලේ එන දුක්ඛා පටිපදා. ආයි වෙන සුඛා පටිපදා නෑ මෙහි. සැප ප්‍රතිපදාවෙන් නිවන් දකින්න හිතන්නත් එපා බෑ මේක. මොකද ඕගොල්ලෝ සැප ප්‍රතිපදාව කියලා විවහාර කරන එක නෙමෙයි මෙතන සූත්‍රවල දේශනාවල සුඛා පටිපදා කියලා කියන්නේ. මෙතන දුක්ඛා පටිපදා කියන්නේ රාග ද්වේෂමෝ බලවත් ඒ නිසා පැන නගින බල ආත්ම සංඥාව බලවත් ඒ නිසා කෙලෙස් බලවත් නිසාම දුක් දුම්නස් බලවත්. ආත්ම සංඥාව වැඩි වෙන දුක වැඩිනේ. ඇයි ආත්ම සංඥාව වැඩි වෙනකොට ආත්මිය වශයෙන් පිළිගත්ත ලෝකේ වැඩි. ඒ ලෝකේ කැඩෙන බිඳෙන වැටෙනකොට දුක වැඩි. ඕකනේ අපිට වෙන්නේ. අපි තුල නිරන්තරයෙන් සිද්ධ වෙන දේ ඕක තමයි. ඔయిత වඩා වෙන මොකක්වත් අපි තුල දැන් නම් සිද්ධ වෙන්නේ නැහැ පින්නොත්. එහෙනම් අපි දුරු කළ යුතු වන්නේ මොකද්ද? ආත්ම සංඥාව. හරි ආත්ම සංඥාවෙන් ගත්තේ මොනවද? නාම රූප දෙවෙනි එක. එකක් දකින්න. ඔන්න ඔය දෙක දකින්න එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මොකද්ද? එකක් තමයි ආත්ම සංඥාව දකින්නවා. ආත්ම සංඥාවෙන් ගත්තේ නාම රූප කියලා දකින්නවා. ආත්ම සංඥාව දකින්නවා. ආත්ම සංඥාවෙන් ගත්තේ මොනවද කියලා බලනකොට නාම රූප ටික දකින්නවා. ඔන්න ඔය වචන දෙකෙන් සමන්නාගත අර්ථය තමන් තුළ සජීවීකරණය වෙනකොට ඒකට තමයි සම්මාදිට්ඨිය මත පිහිටියා කියලා කියන්නේ. එහෙනම් ලංකාවේ බොහෝ බෞද්ධයන්ට සම්මාදිට්ඨිය උපදින්නේ නැත. එයා යාගේ ජීවන චර්යාව තුල ආත්ම දෘෂ්ටියද ආත්ම සංඥාවද ආත්ම සංඥාවට පාදක වෙච්ච නාම රූපද පිළිබඳ එයා දකිමින් වාසය කරන කමෙන්ම නම් සම්මාදිට්ඨිය මෝරන්නේ. සම්මාදිට්ඨිය පහළ වෙන්නේ ඒ පහළ වීම මේ බඳු දේශනාවලින් ගත්ත හරයක් තුලමයි ගොඩනගා ගන්න වෙන්නේ. දෙක ඕක. එතකොට එකයි දෙකයි දෙකම සම්මාදිට්ඨියට අදාළයි. නාම ඒ කියන්නේ ආත්ම සංඥාව දකිනවා. ආත්ම සංඥාවට ආත්ම සංඥාවෙන් ගත්ත නාම රූප ටික දකිනවා. එතකොට මේක ගැන්වේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේක අපේ නුවණක් නෙමෙයි. මේ දක්වාම භාගතුන් වහන්සේගේ නුවණින් ආපු ගමනක් තියෙන්නේ. ඊට පස්සේ මේ නාම රූප ටික නම් ගත්තේ නාම රූප ටික නාමයේ රූපයට ප්‍රත්‍ය වෙන විදියත් රූපේ නාමයට ප්‍රත්‍ය වෙන විදියත් නාම රූප විඥාන ප්‍රත්‍යයෙන් අට ගන්න විදියත් නාම රූප නිසා විඥානේ නැවත ප්‍රතිසන්දිය කරා යන විදියත් කියන කාරණා ටික උඩට පහළට දෙක අතර අන්තර් සම්බන්ධය උඩින් පහළිනුයි බලනවා. උඩින් තියෙනත් විඥානේ යටින් තියෙනත් විඥානේ. නාම රූප ටික දෙපැත්තෙන් උඩිනුත් විඥානේ යටිනුත් විඥානේ. නාමයේ රූපයට ප්‍රත්‍යයයි රූපේ නාමයට ප්‍රත්‍යයයි දෙපැත්ත විඥානයේ නාම රූප වලට ප්‍රත්‍යයයි නාම රූප විඥානයට ප්‍රත්‍යයයි. එතකොට විඥානයේ නාම රූප වලට ප්‍රත්‍යය කියන්නේ පටිච්චසම්පදාය අංග දෙකක්. නාම රූප විඥානයේ ප්‍රත්‍යය කියන්නේ පටිච්චසම්පදාය අංග 12. 12ම අකුලලයි ඒ කියන්නේ. හරි ඔන්න ඔය විදිහට බලන එකට කියනවා මොකද්ද පොදු වචනයක් ධර්මී පාවිච්චි කරන මොකද්ද ධර්ම ස්වභාවය. ඒකට කියන්නේ ධර්ම ස්වභාවය දකින්නකම්. ඕක තමයි යාගේ තුන්වෙනි කාරණය. මුල් දෙකම සම්මාදිට්ඨිය පහළ වීමට අදාළයි. ඒක භාගතුන් හන්සේගේ නුවණින් දකින්නවා මිසක් අපට වෙන විධික්‍රමයක් නැහැ. දෙවෙනි එක ඒ කාරණේ. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි කාරණේ තමයි අර දෙකම එකක් විදිහට ගත්තොත් තුන නැත්නම් ඒ දෙකක් විදිහට ගත්තොත් හතරවෙනි එක දැන් අපි කියන්නේ. ඒ ධර්ම ස්වභාවය මත පිහිටා හේතුන් නිසා හටගත්ත බවම දකිනවා. සමුදයත් නිරෝධයත් දකිනවා. එතකොට තමයි අර මේ දේශනාවේ පළවෙනි කියපු වාක්‍ය ඔළුවට එන්නේ. හේතුන් නිසා හටගත්ත බවම දුකයි නාම රූප ටික කියන්නේ දුක. දුකේ නාම රූප නිකන් නහ ටිකක් හට ගන්නව නෙමෙයි දුකමයි හටගන්නේ. අය වෙන මොකක් දුකමයි නාම රූප නිරුද්ධ වෙනවා කියලා කතා කරන එක තේරුමන්නේ නැහැ. දුකමයි නිරුද්ධ වෙන්නේ. නාම රූප කියලා හිතන්නේ නාම රූප ටික නිරුද්ධ වෙනවා කියලා බලනවට වඩා දුකම නිරුද්ධ වෙනවා කියලා බලන එකයි හොඳම කියලා අර ඒ අදහස එනවා ඇතුළට. අදහස එනවා. අන්නේ නාම රූප ටික දුකේම හට ගැනීමක් නාඤ්‍යත්‍ර දුක්ඛං සම්බෝති නාඤ්‍යත්‍ර දුක්ඛා නිරුජ්ජති දුකම සම්භවේ බෙලා දුකම නිරුද්ධ වීමක් මිසක් ලෝකේ නම් වෙන මොකක්වත් නැහැ මොකක්වත් නැහැ කියන එක ඇතුළේ ඉඳලා විදර්ශනා කරනවා. විදර්ශනාවෙන් කරන්නේ ලක්ෂණ දෙකක් දුරු කරන එක. එකක් තමයි පින්වත්නි රූප නාම රූපනි උදාහරණයක් විදිහට රූපේ විතරක් ගමු. රූපේ පිළිබඳ පින්වත්නි අපිට ලැබෙන මේ රූපය කාම ධාතුව නිසා අපිට ලැබිච්ච එකක්. මේ දැන් නදත්තු කරන රූපේ කාම ධාතුව නිසා. ඒ කියන්නේ කාම ලෝකේ රූපයක් හම්බෙලා තියෙන්නේ. ඇතුලේ කාම ධාතුව හැසිරෙනවා. කාම ධාතුව නිසා මේ ලැබිච්ච රූපේ පදනම් කරගෙන මුලා වෙන කමක් අපට තියෙනවා. මේ රූපේ පිළිබඳ අඳුනාගෙන තියෙන්නේ මම ආයනයකින්. මුලාවක් පවතිනවා. රූපේ පිළිබඳ මම ආයනයකින් සංඥා පහළ වෙනවා. එතකොට ඇයි එහෙම වෙන්නේ? කාම ලෝකයේ මෙබඳු රූපයක් අපට ලැබිලා ප්‍රාර්ථනා කරලා අපි හොයාගෙන අපි ආවා නෙමෙයි. ඔයාලා නිකන් රැකියාවක් හොයාගෙන යනවා වගේ හොයාගෙන හම්බෙච්ච එකක් එහෙම නෙමෙයි මේක. හොයාගෙන හම්බුණා නම් අපි මීට වඩා වෙනස් විදිහට තමයි මේක හදාගන්නේ. අපිට ඕන ඕන විදිහට හදන්න පුළුවන්. අපි මීට වඩා වෙනස් විදිහට මේක හදාගන්නවා. අපිට අපි හදාගත එකක් නෙමෙයි. එතකොට මෙහෙට ආවේ මොකක් නිසාද? කාම ධාතුව නිසා. කාම ධාතුව අපේ ඇතුලේ හැසිරෙන්නේ මොකද්ද? කාම ධාතුව. ඒ කාම ධාතුව නිසා වෙන දේ තමයි කාම ධාතුම් පටිච්ච උප්පජ්ජති කාම සංඥා. කාම ධාතුව නිසා මොකද්ද වෙන්නේ? සංඥා, කාම සංඥා හට ගන්නවා. සංඥා පටිච්ච උප්පජ්ජති දිට්ටි. සංඥාව නිසා දෘෂ්ටියක් තියෙනවා, කාම දෘෂ්ටිය. ඒකයි මේකට පුදුම කැමැත්තක් තියෙන්නේ. දිට්ටිම් පටිච්ච උප්පජ්ජති දෘෂ්ටිය නිසා යා තුල මොකද්ද ඇති වෙන්නේ? සංකප්පෝ. දෘෂ්ටිය නිසා යා තුල ඇති වෙනවා සංකල්පනා නිසා යා තුල ඇති වෙනවා කාම පරිලාහය. කැමැත්ත පදනම් කරගෙන ඒවා අත්පත් කරගන්නකම් ඇතුලේ දඬ පටන් ගන්න දෙවිල්ල. ඒ නිසාම කාමච්ඡන්தோ. ඔක තමයි අපේ කතාව. කාම ධාතුව නිසා කාම සංඥා. කාම සංඥා නිසා කාම දෘෂ්ටි, දෘෂ්ටියක් එනවා. කාම දෘෂ්ටිය නිසා කාම සංකප්ප. කාම සංකල්පනා නිසා තමයි ඔය දැන් ආද ඇවිල්ලා තියෙන ඔක්කොම අවුල් ටික. මේක වෙලා තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේක කාම ධාතුව දුරු කිරීම පිණිස විදර්ශනා කරනවා. මේ එතකොට යාතුල මොකද්ද වෙන්නේ? මැදහත් වෙනවා සිත. අර විදර්ශන දැන් අන්තිමට මේකනේ, මේක විදර්ශනා කරන්න එන්නේ. ඒකෙදි කරන්නේ මේක. කාම ධාතුව නිරුද්ධ කරන්න ඕනේ. එතකොට කාම ලෝකෙට එන්නේ නැති මට්ටමටම යා සංසිඳෙනවා. එතකොට කාම ධාතුව මත පිහිටි මේ රූපය ධාතුම් පටිච්ච උප්පජ්ජති සංඥා. මේ රූපය තුල සංජානනයක් තියෙනවා, අඳුන ගැනීමක් තියෙනවා. මේ රූපේ මම, මා තුල මේ රූපේ තියෙන්නේ කියලා අඳුනගෙන යා. එයා එයාගේ රූපේ අඳුනනවා. එයා එයාගේ රූපේ විතරක් නෙමෙයි බාහිර රූපත් අඳුනනවා. ඒ නිසා ඇතුළටයි එළියටයි දෙපැත්තටමත් විදර්ශනා කරන්න වෙනවා. ඒව මෙතන කියන්න ඕනේ. එහෙම විදර්ශනා කරන විදියගෙන ඇයි එයා මේ රූපේ විතරක් නෙමෙයි අඳුනගෙන තියෙන. එයාගේ දරුවගේ රූපයත් එයා අඳුනගෙන තියෙන. එයාගේ බිරිඳගේ රූපයත් අඳුරගෙන තියෙන, ස්වාමියාගේ රූපයත් අඳුරගෙන තියෙන. ඒ නිසා යාට එයාගේ රූපේ ගැන විතරක් නෙමෙයි. දැන් ඇයි මේ රූපේ ගැන රූප නාම දෙකම කරන්න ඕන? අර ඉස්සල්ලා ආත්ම සංඥාව දුරු කරන්න නම් මෙතන කියන්න වෙන්නේ ඒක විතරයි ඉන්නේ. දැන් අපිට මේ දේශනාවට ඉවරයි ඉන්නේ වෙලාවත්. එතකොට රූපේ විදර්ශනා කරනවා. රූපේ විදර්ශනාවට ගන්නකොට එයා බලනවා දැන් රූපේ කතාව මොකද? කාම ධාතුවේ මාතුල කාම ධාතුව නිසා කාම ලෝකෙට විපාක පිණිස පෙර කර්ම රැස්වීමෙන් මෙහිම රූපයක් හම්බෙලා කාම ලෝකෙ. මේ රූපේ පදනම් කරගෙන ධාතුම් පටිච්ච උප්පජ්ජති සංඥා. මේ රූපේ පිළිබඳ සංජානනයක්, අඳුන ගැනීමක්. සංඥා කියන්නේ මොනවද? අඳුන ගන්න කමක් තියෙනවා. ඒ අඳුන ගන්නකොට මේ රූපය අඳුන ගැනීම තුළ සංඥා පටිච්ච උප්පජ්ජති දිට්ටි. අඳුන ගන්නේ මේ රූපේ මමමයි. මෙහෙම රූපවත් බවක් මටමයි තියෙන්නේ. මමමයි මේ රූපය ඇතුළේ ඉන්නේ. මේ රූපය තුළ වාසය කරන්නේ මමමයි. වෙන කෙනෙක් නම් නෙමෙයි. මේ රූපේ මමමයි, මා තුළමයි මෙබඳු රූපවත් බවක් තියෙන්නේ කියලා දෘෂ්ටියක් තියෙනවා රූපේ සම්බන්ධ. ඒක නිසාම මේක මගේ රූපේ නම් මේක මම පරිස්සම් කරන්න ඕන. මේ රූපේ තුළ මම ඉන්නවා කියන එක ඇතුලේ මේ රූපේ පැවැත්ම පිළිබඳ කාමයක්, කැමැත්තක් ඇති වෙනවා. මේ රූපේ බිඳෙනවට අකමැත්තක්, බිඳෙනවට අකමැතිකම අමරිතු කාම. ඒකට අපි කියන්නේ අමරිතු කාම. කැමැත්තක් තියෙනවා. ඒක ඇතුලේ යා සංකල්ප ටිකක් නඩත්තු කරනවා. ඒ සංකල්ප ටික ඇතුලේ තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ, සල්ලි ඉතුරු කරන්න වෙලා තියෙන්නේ, ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ. ඒ සංකල්පනා නිසා. ඒ සංකල්පනා ඇතුලේ යාට වෙලා තියෙන්නේ කාමච්ඡන්தோ. කාමයන් පිළිබඳ කැමැත්තකින් ආරම්මනග්‍රාහීව අරමුණු එක ගනුදෙනු කරන්නයි. ඔන්න ඕක පළවෙනි අර්බුදය. තව ලොකු අර්බුදයක් තියෙනවා. මොකක්ද ඒ ලොකුම අර්බුදේ? ලොකුම අර්බුදේ තමයි මේ කාම ධාතුව ක්‍රියාත්මක වෙද්දී මුළුමහත් සත්ව ප්‍රජාව තුළම, මුළුමහත් සත්වයා තුළම වැඩ කරන අවිද්‍යා ධාතුවක් තියෙන. ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ දැන් අපේ මේ කතාවට, මේ රූපේ කතාවට කාම ධාතුව මුළුමහත් සත්ව ලෝකෙම්ම නිදහස් වෙන්න නම් අවිද්‍යා ධාතුවක් තියෙනවා. ඒ අවිද්‍යා ධාතුව නිසා කාම ධාතුව නිසා කාම සංඥා ගොඩ නැගෙනකොට අවිද්‍යා ධාතුව ලස්සන්ට යාගේ වැඩේ කරගන්නවා. මොකද්ද? කාම ධාතුව නිසා රූපයට කාම රූපේ ඇසුරු කරගෙන කාම සංඥා රූපේ ඇසුරු කරගෙන සංජානනෙ අඳුන ගන්නකොට අවිද්‍යාව විසින් සංඥා විපල්ලාස හදලා දානවා. අවිද්‍යාව මේක පුදුම අමාරු ප්‍රශ්නයක් පින්නත් මෙන්න මෙතනින් විසඳගන්න එක. සංඥා පටිච්ච උප්පජ්ජති දිට්ටි, සංඥාව නිසා මේ රූපය තුල මම ඉන්නවා, මා තුලයි මේ බඳු රූපවත් බවක් තියෙන්නේ කියනකොට අවිද්‍යාව විසින් ලස්සන්ට එකට උදව්වක් දෙනවා, දිට්ටි විපල්ලාස හදලා දෙනවා. විපල්ලාස සහගත, මේ කියන්නේ සංඥා දිට්ටි සංකල්පනාවල විපල්ලාස සහගතකම හදන්නේ අවිද්‍යාව. අවිද්‍යා ධාතුව නිසා කාම ධාතුව නිසා සංඥා හට ගන්නකොට අවිද්‍යා ධාතුව විසින් සංඥා විපල්ලාස කරලා නවතිනවා. සංඥා පටිච්ච උප්පජ්ජති දිට්ටි, සංඥාව නිසා දෘෂ්ටියක් ඇති වෙනවා. අපි දැන් මෙතන කිව්වේ රූපේට අදාළව නාම ධර්ම වලට ඔයගොල්ලෝ ගෙදර ගිහින් බලා ගන්න. එතකොට මේ විපල්ලා ඊට පස්සේ දිට්ටි ඇති වෙනකොට අවිද්‍යාව විසින් මේ පැත්තෙන් ලස්සන්ට යටිපෙළ වෙන වැඩක් කරගෙන යනවා. දෘෂ්ටි විපල්ලාස බවට හරවල පැත්තකට වෙනවා. දෘෂ්ටිය නිසා සංකප්පෝ සංකල්පනා ගොඩ නැගෙනකොට අවිද්‍යාව විසින් චිත්ත විපල්ලාස කරලා පැත්තකට වෙනවා. ඔන්න ඒ විපල්ලාස සාගතකම තමයි පෝනෝ භාවිකා භව සංකාරෝ පුනර්භවය, ආයාය භවයේ හැදෙන භව සංස්කාරවල මූලය විපල්ලාස සාගතකම. චිත්ත සංඥා විපල්ලාස, දිටි විපල්ලාස, චිත්ත විපල්ලාසකමක් හදනවා. ඒ විපල්ලාස සාගතකම තමන් තුල හදන්නේ අවිද්‍යා ධාතු. අවිද්‍යා ධාතු ඒක නැසීම පිණිස වෙන වෙනම විපල්ලාස සාගතකමකින් ගන්න මෙතන නම් මොකුත්ම නැහැ කියලා යා විදර්ශනා කරන්න ඕන. මෙන්න මේ දෙකට වෙන වෙනම විදර්ශනා ක්‍රියාමාර්ග කරන්න ඕන. එහෙනම් ඔයාලා මතක තියාගන්න, ඔයාලා භාවනා කරද්දී අවිද්‍යා ධාතුව දුරු කරන්න වෙනම විපස්සනා ක්‍රියාමාර්ග ඕන, කාම ධාතුව දුරු කරන්න වෙනම විපස්සනා ක්‍රියාමාර්ග ඕන. කාම ධාතුව දුරු කිරීම පිණිස කාමයන් විපස්සනා කළ යුතු ක්‍රමයක් තියෙනවා. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ මෙතන කියන්න වෙලාව නැහැ, අපිට පැයකට වැඩි කාලයක් ගිහින්. නමුත් ඔයාලා දැනගන්න මෙන්න මෙහෙම වැඩ දෙකක් අපිට තියෙන බව. ඒ දෙක කළොත් එයා සංසිඳී යනවා. අපි ඊළඟ දේශනාවේදී ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ටික හොඳට ඔළුවට ගත්තා. විදර්ශනා කළ යුතු බවත් දැනටත් විදර්ශනා කරන බවත් ඔයාලා දාන්න ඕනේ. ඒක හොයාගන්න. දව රේරුකාණී චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේගේ පොතක තියෙනවා කාමයන් පදනම් කරගෙන භාවනා කරන විදිය, විදර්ශනා භාවනා ක්‍රමය. අන්න ඒකෙන් තමයි කාමදා ඒ වගේ භාවනා ක්‍රම වලින් ඒකෙම කියලා කියන්නේ. ඒ වගේ එක ක්‍රමයක්, ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. ඒකෙන් විපස්සනා කරන්න පුළුවන්. කාමයන් දුරු කිරීම පිණිස ඒකෙන් විදර්ශනා කරනවා. අවිද්‍යා ධාතුව දුරු කිරීම පිණිස විදර්ශනා කරපු සිත විදර්ශනා කරනවා. ඔන්නෝම විදර්ශනා ක්‍රියාමාර්ග වලින් මේ දුක නිමා කරන්න පුළුවන්. ඒ බඳු දුකේ නිමාවක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ තිලක් පොන්සේකා මහත්මාත්, දේති පොන්සේකා මහත්මිය ඇතුළු පින්වත් පිරිස ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. මේ පින්තුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු උපකාර වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ පින්තුන්ලාට මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මාර්තු මාසේ 21 වන දින පරලෝ සැපත් වුණු WT ද අල්විස් මහත්මා, ලිලි ද අල්විස් මහත්මිය ඇතුළු ඒ දෙමව්පියන් ප්‍රදාන පින්තුන්ට අනුමෝදනා කොට තිබෙනවා. VM පොන්සේකා මහත්මා කියන මේ සියලු දෙමව්පියන්ට අනුමෝදනා කොට තිබෙනවා. සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා. තිලක් පොන්සේකා මහත්මාගේ සහ දේති පොන්සේකා මහත්මියගේ දෙමව්පියන්ට දාන වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දමිතා මහත්මියගේ දෙමව්පියන් වන ජයසිංහ මැතිතුමන් සහ මැතිනියටද අනුමෝදනා කොට තිබෙනවා. මේ පින්තුන්ගේ ඥාති හිතවතියක් මිතුරියක් හැටියට ඇයගේ දෙමව්පියන්ට ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. ඒ වගේම ගීතා සහෝදරියට සහ ඒ පවුලේ සියලු දෙනාට අනුමෝදනා කොට තිබෙනවා. මාර්තු මාසේ ජන්මදිනයේ දෙන වෛද්‍ය ප්‍රියා සමරනායක මහත්මියටද බුද්ධාදී තෙනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. දායකත්වයේ දරන මේ පින්වත් මහත්මාට සහ එම මහත්මිය ඇතුළු දෙදෙනාටත් මෙතනට සම්බන්ධ වුණා වූ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ කුසල් උපකාර වේවා. සුවසීම ජීවිත අවබෝධය කරා යන්න මේ පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් මේ ප්‍රඥානාලිකාවේ සියලු දෙනාටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කොට තිබෙනවා. එත් එක්කම මේ ධර්ම දාන මේ කුසල් සතරවරම් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානි සංස ධර්මයන් අමා නිවන් පිණිසම හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ ද අපගේ නමස්කාරය වේවා.
මෝහක්ඛයෝ නිබ්බානං.